ගිහිවතක ඉඳගෙන අපේ කටයුතු කරදරයක් නැතුව කරගෙන හැකි ඉක්මනින් අප්‍රමාදව නිවන් දකින්න තියෙන හරි මඟ මොකද්ද? නිවන් දැකීමට පැවිදි වෙන්න අවශ්‍ය නැහැ. ගිහිවතින ඕතරන් නිවන් අවබෝධ කරලා තියෙනවා. තමගේ අමුතු ජීවිත ගත කරලා තියෙනවා, පෞල් ජීවිත ගත කරලා තියෙනවා. එහෙම වතිලා අනාගාමී ඵලයටපත් වෙලා ඉඳලා පසුව මේ කෙලවර කරලා තියෙනවා. අන්තිමට අරිහත්ත්වයටපත් වෙලා කෙලවර කරලා තියෙනවා ගිහිවතේමත් ඉඳගෙන. මේ බුදු සසුනේ පෙන්ලා තියෙනවා. අපිට කොයි ක්‍රමෙන් හරි ඕනේ එතකොට හරියාකාරවම නිවන් මඟ පැහැදිලිව තියෙන්න ඕනේ. දැන් අපි අද බැලුවොත් තියෙන මද නිවන් මඟ හැටියට වඩනවා නානා ප්‍රකාර ක්‍රම. නමුත් ඉන් උන්වහන්සේලාගෙන් හරි අහුවොත් අපි ස්වාමීන් වහන්සේලාට උවතර වඩනවා. යථාර්ථයෙන්ම අවංකවම ඇහුවොත් එහෙම මාර්ගඵල අවබෝධයක් හෝ ධානය ලැබීමකට හේතු ක්‍රමයක් අහුවිලා තියෙනවා කියලා අපි තව බලාපොරොත්තු වෙනවා. තව වඩනවා. ඒ වගේ උත්තරයක් එක්කෝ දෙනවා. ඒ වෙනම සමහර කෙනෙක් සමහර ලාවට අපි ලැබලා තියෙන කියලා නොයෙක් තර්කවාදات ඉදිරිපත් කරනවා. නමුත් අපි අහුවොත් එහෙම හොඳයි ඒකදී රාගය, ద్వේෂය, මෝහය දුරු වෙලා තියෙන බවට සහතිකද කියලා ඇහුවේ. යම් තරමක. ඒකට නම් ඒකට උත්තරයක් තියෙන්නේ නැහැ. ඒක චරිත ලක්ෂණේ වල්නකොට සුළු දෙයක් කිපෙනවා. ගැටෙනවා. ඇලීම් සහගත බව වල හුඟක් වැඩි. ඉතින් ඇලීමයි ගැටීමයි යම් තැනක තියෙනවා මුලාවත් එතන. ඉතින් එනිසා අපිට එහෙම එකපාර නිගමනය කරන්න බෑ. බාහිර මොනවායි දැනගත්තා ඵලියට එහෙම ඵලයක් ලැබුවද කියලා. ඉතින් ලැබුවා නම් තමන්ටම දැනගන්න ඕනේ ඇලීම ගින්නක් හැටියට, ගැටීම ගින්නක් හැටියට, මුලාව ගින්නක් හැටියට වැටහිලා තියෙනවා. ඇලීම ගින්නක් හැටියට වටහා ගත්තා නම් හරියට හරි ප්‍රධානද? මොකද ගැටීමට මුල ඇලීම. ඇලීම යම් තැනක නැත්නම් ගැටෙන්න දෙයක්වත් නැහැ. එහෙනම් මුලා වෙන්න දෙයක්වත් නැහැ. එහෙනම් පළවෙනිම අපි එකක් කරගන්න ඕනේ ඇලීම දුරු කරගන්න ක්‍රමයක් තියෙනවා. අපේ භාෂාවෙන් කියනවා. ඇලීම දුරු කරගන්න පුළුවන් නම් යම් ක්‍රමයක් තුලින්. අන්න ඒ ක්‍රමිය අපි දැනගත්ත දාට අපිට පුළුවන්කම ලැබෙන අයිඩියා කරන්න. හැබැයි ඕක ඇලීම දුරු කරගෙන තියෙන්නේ අපේ මේ බුද්ධ ශාසනය. ප්‍රතිපත්ති පුරනවා කියයි හිටන් ඔය වත පුරලා නෙමෙයි. සිල් වතක පිටාගෙන ඉඳලා විතරක් ඇලීම දුරු වෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේලාට ගිය සමහර කට්ටිය කො දාමරිති. බුදුරජාණන් වහන්සේ පපුව බලලා මරලා දානවා, කකුල් දෙකල්ල ගලනවා, මේ ගඟින් එහා පැත්තට විසි කරනවා කියලා ආලෝකයක් සය ඉඳගත්තා. ආයි මේ සිල් අරන් ඉඳගත්තා, සිල් සමාදන් ගිලා ඉඳගත්තා නෙමෙයි. එහෙම අඟුලිමාල බුදුරජාණන් වහන්සේලාට ගිහින් මහාන හිටවිය මේ යන්නේ නැතුව එයා ඉඳගත්තේ කළු අතු උසගෙන ඇඟිලිමාලේ කරේ දාගෙන. නමුත් බණපද ගිහිපියක් අහනකොට මූල ධර්මයේ තේරුම් ගත්තා. ඊට පස්සේ සංවරත්තේ ලැබුවේ. එනම් මේ ධර්ම අවබෝධ කරගැනීමේදී අපිට හොඳට පැහැදිලි කරුණක් තමයි. අපි සිල්වතක ඉඳලා ධර්ම අවබෝධ කළා නෙමෙයි. යම්කිසි මූල ධර්මයක් අවබෝධ කරගත්තා. ඒ අවබෝධයත් එක්කලා නැගුණ සංවරත් තේන සීලං කියලා සීලය. යම් සමාදානං සං වතං. යම් සමාදානයක් ඇද්දේක වතකි. සංවරත් තේන සීලං. සංවරත් වේ පිහිටීමක් ඇද්දේ ඒ සීලයේදී. දැන් අද වත සීලිය කරින් තියෙන්නේ. සීල් සමාදන් වෙනවා කියලා වචනයක් අපි තියෙනවා. සීල් වත සමාදන් වෙනවා. සීල් කියන එක සමාදන් වෙන එකක් නෙමෙයි. සීල් කියන එක පිහිටන එකක්. දැන් අපි කොහොමද මෙහෙම දෙයක් අපි යම් කිසි දෙයක් ආපාතින් සිද්ධ වෙනවට ඒක පාපයක් නම් වරදක් නම් අපි ඒකෙන් ඒක සිද්ධ නොවෙන්න අපි යම් කිසි වැඩපිළිවෙලක් හදා ගන්නව වතා. මම නම් ජීවිතේ ගියත් මෙන්න මේක වැරදි කියලා මේ පින්නපු සම්මත කර මේ වරද මං කරන්නේ නැහැ. ජීවිතේ නැතිව මම සත්ව ඝාතනය කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, සුරා සූ දුරාචාර කරන්නේ නැහැ. ඒ බොරු කියන්නේ මත්පැන් බොන්නේ නැහැ. දැන් මේ වගේ අපි එක එක විදිහේ නිගමන කරගන්නවා. දැන් ඒ කියන්නේ අපි ඒකවල අපි සතු බාරන්නේ හේතුවක් උඩ. කානගත කරන්නේ හේතුවක් උඩ. හොරවර වංචා කරන්නේ ඒක හේතුවක් තියෙන්න ඕනේ. එහෙනම් කරන්න හේතුවක්. සුරාසු දුරාචාර කරන්නේ මොන හරි හේතුවක් උඩ. ඒ හේතුව කියන්නේ හේතුව අපිට ප්‍රියමනාපන. ඒක ආස්වාද ජනකන. ඒක වටිනවන. ඒ වටිනාදී නිසානේ අපි කරන්නේ. යමක් නොවටිනවා කියලා දැනගත්ත දාට අපිට ඕනකමක් නැහැ නෝ ඒක කරන්න. නෝ වටිනාකමක් තියනවද නැද්ද කියලා දැනගන්නේ අපි ඉතින් ඔය හික්මිලා ඉන්න කෑල්ල කියලා කොච්චර හිටියත් ඒක කරන්නේ. ඒ සඳහා බුදුරන් වහන්සේ දේශනා කළා එක්තරා ධර්මයක්. අට්ඨකරා තීනි පදා සම්බුද්ධ වෙන පකාසිත. අකුරුවට පද තුනක් බුදුරයන් වහන්සේලා ප්‍රකාශ කළා. නහි සීල වතං හෝතු උපජ්ජති තථාගත. සීල් වතක් දෙන්න තථාගතයන් වහන්සේ පිළිලා නැහැ. අට්ඨකරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශ. අකුරුවට පද තුනක් බුදුරයන් වහන්සේලා ප්‍රකාශ කළා. මෙන්න කරුදි. එහෙනම් අපිට යථාවෝදී ලබා ගන්න ගත්තා නම් අන්නර වටිනාකමක් තියනවා කියන එක හිතින් අහක් වෙලා ගිය දාර. යථාවෝදී ලබාගෙන ධර්මය දේශනා කළා. මෙන්න මේ ධර්මයේ හරිය ශ්‍රවණය කළා නම් ඉදාට අපි දැනගන්නවා. අපි මේ වටිනවයි කියලා හිතාගෙන ඉඳලා තියෙන කිසිම වටිනාකමක් නැති දේවල් වල. මෙන්න මේ අවබෝධය කවදා හරි ආව නම් අපිට මේ ධර්මයේ තුලින් වටිනාකම වැහැලා යනවා. පළමු වටිනාකම වැහැලා ගිය දාර ඒක වටිනවයි කියලා හිතාගෙන කරපු තරමක් වැරදි ඔක්කොම ඉවරයි. ඊන සෝවාන් කුද්දලේ අත්හැරපු වැරදි ගන්න ඇහුවොත් එහෙම අපිට කියන්න අපේ කටවල් නැහැ. මොකද හේතුව? අප්‍රමාණව අසීමිතව වටිනාකමක් හිතාගෙන ඉන්න සාමාන්‍ය ලෝකයා නෙන්නම් පොතු ජන කියන පුතජන කියන පුද්ගලයා එයාට මේ ලෝකේ අසීමිත වටිනාකම සීමාවක් නැහැ වටිනවා කියන දේවල් වල. එහෙම ස්වභාවයක් තමයි සාමාන්‍ය මිනිස්සයා ඉන්නේ. කවදා හරි මේ ධර්මාවෝදේ හරියට ලබා ගත දාට එයාට අනේ මේ නොවටිනා දේ කරන්නේ වටිනවා කියලා හිතාගෙන විතරකල් හිටියේ කියන හැඟීම එනවා. අන්න එයාට එක්තරා මට්ටමක නොවටිනාකමක් වැටහිලා එනවා ධර්මාවෝදේ තුල. අන්නේ වටිනාකම යම් තරමක් බැහැලා ගියා නම් ධර්මාවෝදේ තුල වටිනාකමක් තියනවා කියලා අසීමිතව වටිනාකමක් හිතාගෙන හිටවු ඒ කාලේ ඒත් ඉස්සෙල්ලා මොහොතේ ඉඳලා තිබුණ යම් තරමක් බලාපොරොත්තු තිබුණා නම් කෙලෙස් තිබුණා නම් ඔක්කොම බිඳියගින් ඉවරයි. එහෙනම් ඒ බිඳිච්ච කෙලෙස් බුදුරණන් හතේ දේශනා කරනවා. මහා මුහුදට ඇඟිලි දෙක දාලා වතුර ටිකක් උඩට අරගත්තාම ඇඟිලි දෙකේ ගෑවෙන වතුර බිඳුව විතර ඇති රෝවාන් බුද්ධිලයාගෙන් ඉතුරු වන හරිය. ගෙවෙන හරිය මේ මහා මුහුදේ යලි විතරයි. එහෙනම් අපි කොහොම විග්‍රහ කරන්නේ? මේ මහා පොළවේ නිය පිටර පස් පොඩ්ඩක් අරගත්තොත් වැලි පොඩ්ඩක් අරගත්තොත් සෝවාන් බුද්ධිලයාට තව ගෙවන්න තියෙන හරිය නිය පිටේ තියෙන වැලි ටික විතරයි. පස් ටික විතරයි. ගෙවිච්ච හරිය මේ මහා පොළවේ පස් ටික විතරයි. මෙහෙ උපමා වෙන්නලා තියෙනවා. එන ඇද සෝවාන් බුද්ධිලා කොච්චර ගෙවලා තියෙනවද? එන අපිට දැන් හිතා ගන්න බැ සෝවාන් බුද්ධිලාත් මේ අඹ මේ දරුවන් හදායන් ජීවත් වෙනවා. ගේම ගෙවල් දොරල් වල ජීවත් වෙනවා. කාම ලෝකේ ජීවත් වෙනවා. ඉතින් එයා ගෙවිච්චයක් අපිට පේන්නේ නැහැ. බැලුවහම පේන්නේ නැහැ කුක්ට මිත වැද්දාගේ විරිඳ. අර මස් වැද්දේ කියලා පැනලා ගිහිල්ලා මහ කැලේ ඉඳලා හිටන් දරුවෝ 10 දෙනෙකුත් හදාගෙන අර මස් වැද්දාට උදව් උපකාර කරගෙන ජීවත් වුණා. ඇත්තට මහ පොළොවේ පස්තරන් ගෙවපු නියවිත පස්තරන් තියෙන කෙනෙක් හත්තාවුද්දෙන් සෝවාන් වෙච්ච කෙනෙක් ඒ කුකුට මිත වැද්දාගේ විරිඳ. ඉතින් ගෙවිච්ච ටික එච්චර ගෙවුණා නම් ඔය ඒතකොට ඉතුරු තිබුණේ ඔච්චර නම් ඒ ඉතුරු කිවිච්ච පොඩ්ඩෙන් අනික ඇදේ පේනවාද දැන් වෙනසක් වෙන්නේ? සිටු කුමරියක් මස් වැද්දෙක් කියලා පැනලා ගිහලා කැලේට ගියා සෝවාන් වෙච්ච කෙනෙක් එයා මහ පොළොවේ පස්තරන් ගෙවලා නියවිත පස්තරන් තව ගෙවන්න ඉතුරුලා තියෙන කෙනෙක් කියලා එහෙම කිව්වොත් අපිට ඔප්පු කරන්න හේතු සාධක තියෙනවා. ඉතින් මේකයි ආඥාවනේ. අපි අල්ලාගෙන තියෙනවා අපේ තියෙන බලාපොරොත්තු ලෝකයේ බැඳිලා තියෙන බැඳීම් වලින්. අර මහා පොළවේ පස් තරම් තියෙන හරියක් අපිට පේන්නේ නැති හරිය. අපිටම හිතා ගන්න බැරි හරිය. කොච්චර අපි බැඳිලා තින්නේ ලෝකෙට කිය. මෙන්න මේ නිසායි අර අහක් වෙන්නේ අංගය නොපෙන්න හරිය. අපිට හිතා ගන්න බැරි හරියක් අහක් වුණා. දැන් අපි මේ ආසා අපි ඔයාලා ආසද මන්න මොනවටත් ආසා කරන්නේ. එහෙම කියන කෙනාගේ හොයලා බැලුවොත් එහෙම ආසාවල් කොච්චර තියනවද බලාපොරොත්තු කොච්චර තියනවද මේ ලෝකේ යම භුක්ති විඳින්න කියලා අප්‍රමාණ දේනවා. නමුත් යාර තේරෙන්නේ එච්චර බලාපොරොත්තු ඇතුවද මම ඉන්නේ. ඔන්නෝක තේරෙන්නේ. ආසාව කියන එක තව විදියකින් කියනවා නම් අපි මේ ලෝකේ යම බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තු වෙන ඒවා අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත යම් තරමක් ඇද්ද? මෙන්න මේ ටික අපි සසර ගමනට ගෙනියනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අපි ළඟ ඇති වෙන යම්තා බලාපොරොත්තු ඇතන. ඒව තමයි අපි සසර ගමනට ගෙනියන මූල ධර්ම. ඔන්නේ බලාපොරොත්තු විදහැරෙන දාස. සසර ගමනට ඇදගෙන යන්න තිබිච්ච බලාපොරොත්තු නැන ආසාව ඉවරයි. ඇලීම ඉවරයි. මෙන්න මේ ටික අයින් කරන්න ඕන අපි. දැන් නිවන බලාපොරොත්තු වෙන කෙනාට ඒ ටික අයින් කරලා දැයි. ඒක නිවන්ට හේතු වෙන hali. ලෝකයේ බලාපොරොත්තු වෙන කෙනාට තියෙන චන්ද රාගය. ඒ චන්ද රාගයෙන් ලෝකයේ බලාපොරොත්තු වෙනවා. චන්ද ඉද්දිපාදයෙන් නිවන බලාපොරොත්තු වෙනවා. ඔය බලාපොරොත්තු තෝරා ගන්න ඕනේ. චන්ද ඉද්දිපාද කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලටයි තියෙකක්. හතර ඉන්ද්‍රපාදවලයි තියෙන්නේ. ඒක අවශ්‍යයි. ලෝකයේ බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්. මෙන්න මේ වෙනස තෝරගන්න ඕනේ. දැන් ලෝකයට අයිති මොනවද? ඇස ලෝකයට අයිති. කන ලෝකයට අයිති. දිව ලෝකයට අයිති, නාසය ලෝකයට අයිති, කය ලෝකයට අයිති, මන ලෝකයට අයිති. දැන් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ බලාපොරොත්තු වෙන්නේ මොකටද? ඒවා මොකටද අපි? රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ සුවඳ දැනගන්න, රස දැනගන්න, ස්පර්ශ දැනගන්න. ওই දැනගත්තේ ඒවා ගැන හිතන්න. ඔන්න ඔය කාරණා ටික බාහිර ලෝකයේ තියෙනවා. ওই ටික භුක්ති විඳින්න අවශ්‍ය කරන ටික අපි ළඟ තියෙනවා. ඇතකන දිවනාසය ශරීරය මන අපි ළඟ තියෙනවා ලෝකේ භුක්ති විඳින්න. ওই ටික හදාගත්තේ ලෝක භුක්ති අවශ්‍ය නිසා. ඒ බලාපොරොත්තු නිසා කර්ම ශක්තියකින් නිපදෙවුවා. නෑ ඇතකන දිවනාසය ශරීරය මන කියන ඒවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ලෝකේ තියෙනවා. ලොවන්න අපි අන්තරාම බලාපොරොත්තු වෙනවා. ඒ තාකල් ලෝකෙන් ඉක්ම යන්න බෑ. ලෝකේ පැවැත්මට හේතුව අපි හිතාගෙන හිටියා කැමති වුණත් නැතත් මොනාගමී කිව්වත් ආගම නොකිව්වත් කෝකේ කිව්වත්. ඇසකන දිවනාසය ශරීරය මන කියන මේවෙන් යම් තාකල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම බලාපොරොත්තු වෙනවාද? අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා බලාපොරොත්තු වෙනවා නම් ඒවා හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. අන්නේ බලාපොරොත්තු අපි ළඟ යම් තා තියෙනවා නම් ඒ බලාපොරොත්තු කන්දරාව නිසා තමයි අපි පැවැත්මට ඇදෙන්නේ. ඒ අවිද්‍යාව තෘෂ්ණාවෙන් බෙද ගන්නවා කියන්නේ ලෝකෙ බැඳෙන්නේ ඕකෙන්. මෙන්න මේ නිසා මෙන්න මේ තියෙන බලාපොරොත්තු සමූහයේ කොච්චරද කියනවනම් දැන් අනේ මම මොනවරා සාසනයි කියලා කියන කෙනා බලන්න බලාපොරොත්තුවක් නැද්ද එහෙම? හොඳ එක දෙයක් බැලුවට පස්සේ දැන් ඇති කියලා හිතෙනවා. අප්‍රමාණ කොච්චර බැලුවත් මද පොඩ්ඩක් හදයක් කරනොත් ඒ පැත්ත බලන්න. මොකටද බලන්නේ? ඒක මොකක්ද කියලා දැනගන්න ආස. දැනගත්තට පස්සේ ඒක වැදගත් යටි කියලා හොයලා බලලා වැදගත් දැනන්න නේ යලි යලි බලනවා. තව තවත් බලන්න ආසා වෙනවා. පැස් කරා ගන්නත් උන. පැස් කර ගන්නත් බලනවා. විඳින්නත් උන. විඳින්නත් බලනවා. ඉතින් මතු පතන්නක් හොඳ දෙයක්ද කියලා ඒ පැත්තේ හොයලා හොයසි කරනවා. මෙන්න මේ විදිහට ලෝක සත්‍යය පතන්න බලාපොරොත්තු වෙනවා. විඳින්න රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. විඳින්න බලාපොරොත්තු වෙනවා. දැනගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න අපිට අපේ තේ තේරුම් ගන්න පුළුවන් විදිහකින් අපි මේ බලාපොරොත්තු ඇති කරගන්න ආකාරය. අපි ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ ඇහෙන් ඇහැට පේනේවා, කන්ට ඇහෙනේවා, දිවට දැනෙනේවා, නාසයට දැනෙනේවා, කයට දැනෙනේවා, හිතට දැනෙනේවා යලි යලි ගොඩනගනවා බල අරගන්න ස්පර්ශ කරන්න විඳින්න. ඒ වේදනා භුක්තිය සඳහා අපි යම් තරමක් බලාපොරොත්තු තියා ඉන්නවා නම් මෙන්න අපි පතනවා කෙලවරක් නැතුව මතු මට ඕනේ මතු මතුත් එහෙම ලැබෙන්න ඉන්න. ඔන්න ඒක බලාපොරොත්තුව. ලැබුවර පස්සේ අනේ මගේ කියලා මම කියලා මගේ කියලා ගොඩ ගහ ගන්න ඇතනම් ඊළඟ බලාපොරොත්තුව. එතකොට පැස් කරගන්න. ඒතර විඳිනවා. විඳින්න ඕන නිසා යර ගොඩ ගහ ගන්න. ඒවා විඳින එක. එහෙම මනවර්ණ රූප, කණින් මනවර්ණ ශබ්ද, දිවට මනවර්ණ රස, නාසයට මනවර්ණ ගන්ධ, කයට මනවර්ණ පොට්ටබ්බ, හිතට මනවර්ණ ධර්ම. මෙයා විඳිනේ කරන්න ආසයි. දැන් විඳීමේ බලාපොරොත්තු. ඉතින් විඳීමේ බලාපොරොත්තුෙන් තවත් එහාට එකක් තියෙනවා. අරක මොකද්ද? මේක මොකද්ද? කවුද? කොහෙද යන්නේ? මොනවද මේ? ප්‍රශ්නාර්ථයක් නැගෙනක පරිේශනයක් වෙන බලාපොරොත්තු. ඕරිනා දැනගැනීමේ බලාපොරොත්තු. යම් දාසක ඔන්නෙ කියන බලාපොරොත්තු ඔක්කොම නැති කරපු දාලා අරිහත් වේ. එදාට කෙලසන ධර්ම ඉවරයි. එහෙනම් දැන් අපි දකින්න ඕනේ බලාපොරොත්තු යන්තරමක් යමකින් නැති වෙනවාද? මෙන්න මේ තරම තමයි අපි නැති වෙච්ච අත්‍යවශ්‍ය කොට. යන්ත්‍රම බලාපොරොත්තු අපිට තියෙනවාද? ඒ අපිට ඉතුරු තියෙන කොට. අයින් කරගන්න තියෙන කොට. මෙන්න අපිට සිංහලෙන් බණ අහනවා දේ තේරුම් ගන්න ක්‍රම. දැන් මේක පාලි පදවලින් කියන්නේ කියද්දී මෙහෙම තේරෙන්නේ නැහැ. ඔකයි කාර. අපිට තේරෙන අපේ භාෂාවෙන් කියන නම් ওই විදිහට තේරුම් ගත්තාම හොඳ පැහැදිලිව තේරෙනවා. පස්සේ ඔබ පාලියට දාලා බැලුවා. ඔක ක්‍රමානුකූලවම ගෙදිලා තියෙනවා. පෙළ දහම් කරනවා බැලුවත් ඔක ක්‍රමානුකූලව ගෙදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ ලෝකේ අපි ඒ තියෙන බලාපොරොත්තු වල යම් කෙනෙක් සෝතාපන්නෙක් වුණා. ඊට පතන්නේ වටිනාකමක් මේ ලෝකේ නැහැ කියලා දකිනවා. ඇහෙන් රූප පේනවා. බලනවා. විඳිනවා. ඒකට අවශ්‍ය දේ රැස් කරනවා. හැබැයි මේවා තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා රැස් කරලා තියාගන්න පුළුවන් වස්තු නෙමෙයි. මේකට සදාතනික සංසීමක් දෙන වස්තුවකුත් නෙමෙයි. මේ ලස්සනට වෙන්නේදී. මේ මිහිරට ඇහෙන්නේදී. මට සදා සංසීම දෙන වස්තුවකුත් නෙමෙයි. ඒක දකින්න. මේ සුගන්ධයේ වෙන අපි ආගාතයේ මිහිරි ගන්ධයක් ඇතනවා. මේකත් කවදාවත් මම බලාපොරොත්තු වෙන සංසිල්ල සදාතනික සංසීමකටපත් වෙලා ඉන්න පුළුවන් වස්තුවක් නෙමෙයි. ලබන රසයක් ඇතනවා. මේකත් සදාතනික සංසිල්ලක් දෙන වස්තුවක් නෙමෙයි. ලබන ස්පර්ශයක් ඇතනවා. මේකත් සදාතනික සංසිල්ලක් දෙන වස්තුවක් නෙමෙයි. එනම් මට පතපතා ගන්න තරම් මේකේ වටිනාකමක් නෑ. හැබැයි වටිනාකම නැත්te ඉවරද වැස්සේ නෑ. ඔන්න වැහපු හැටි. මේ බඳි ස්පර්ශ. අවුත් මේ ස්පර්ශ සදාකාලිකව සදාහරම තියෙන තැනකුත් නෑ. එහෙම ලබාගෙන ඉන්න පුළුවන් දේකුත් නෙමෙයි කිය. මෙන්න මේ විදිහට මූලික වශයෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංච කාමයන් පිළිබඳව. ඒවා වටිනවා, ඒවා සදාතනිකව තියා ඉන්න පුළුවන් වත්තු, හරයක් ඇති වත්තු කියන මෙන්න මේ දෘෂ්ටිය ඉස්සෙල්ලා දුරු වෙනවා. දහම් දර්ශනය කිරීමෙන් ලබන්නා වූ මේ පහවීමට කියන දස්සනේන පහතාව. දර්ශනීය පහ වෙලා යන හැටි. මෙන්න මේ ටික පහ වෙලා ගියාට පස්සේ භාවනාවේ පහතාව කියන භාවනාවෙන් කොටන කරන කොටස දෙන්නේ ඊළඟ ඉදිරිය කරගන්න. දර්ශනීය පහ කරන හැටි දර්ශන නොකරපු කෙනෙකුට භාවනාවෙන් පහ කරන හැටි පහ කරගන්න බෑ. එහෙනම් දර්ශනීය පහ කරන කොටස බණ අහලා තේරුම් අරගෙන ඒ දහම් දර්ශනීය පහ කරගෙන ඉන්න ඕනේ. ඒක ධර්මයක් ශ්‍රවණය කරන එක. භාවනා කළා සෝවාන් වෙනවා කිව්වොත් එහෙම වෙන්න විදිහක් නැහැ. ධර්මයේ වෙන්නලා තියෙන විදිහට ධර්මයට ඔප්පු කරන්න බෑ. පරතෝගෝසක ප්‍රත්‍ය සද්ධර්ම ශ්‍රවණිය කර්ණ කල්යාණ මිත්‍ර සම්පත්තියේ යෝනිසෝ මනසිකාරේ මේ ආදි වශයෙන් තියෙන්න ඕනේ සෝතාපන්න අංග හතරක්. ඒ එකක් නැතුව එහෙම සෝතාපන්න වෙන්න බෑ කිව්වොත් එහෙම ඔප්පු කරන්න බෑ ධර්මයේ. දැන් බණහල වෙන බණහන වේලාවකදීම ලැබෙන යථාභෝධය තුලයි තමයි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇසුරේදී සද්ධර්ම ශ්‍රවණය කරන වේලාවක නුවණින් මෙනෙහි කරමින් ඒ වගේම ධර්ම අවබෝධයට හේතුකාරක තියෙන කෙනෙක් එළිය කරගත්තා නම් අන්න එයාට සෝතාපන්න ඵලය ලබන්න හේතුව වෙනවා. අන්න එතෙන්දී එයා දැක් ගන්නවා මේ හරයක් තියනවා කියන වස්තු තියනවා කියලා කිව්වොත් මේව ඇත්තද බොරුද? එයා දැනගන්නේ ඇත්ත ඇති ආකාරයෙන්. ඇත්ත මේකයි කියලා දැනගන්නවා. බොරුව මේකයි කියලා දැනගන්නවා. මෙන්න මේකයි සිද්ධ කරගන්නේ. මෙන්න මේ ඇත්ත මේකයි බොරුව මේකයි කියලා දන්නේ නැති නිසා ලෝක සත්‍යය අසීමිත බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ. ওই දැනගන්නවා සමගම අසීමිත බලාපොරොත්තු බිඳිලා යනවා. අන්න ඒ නිසා තමයි කිව්වේ අර අප්‍රමාණ මහා ගුණ අත්හැරලා යනවා කියලා සෝවාන් වෙනකොට. හැබැයි එයා ඉවර කරේ නැහැ විදීමේ බලාපොරොත්තු. ඒව තව තියෙනවා. පංචකාමි විදීමේ බලාපොරොත්තු ඉවර වෙන්නේ කාම රාග පටික දෙක තියෙනවා. ඇලීම තියෙනවා නම් ගැටීමත් එතන තියෙනවා. ඇලීම දුරු කරගත්තේ නැහැ. අන්න ඇලීම දුරු කරගන්න අවිජ්ජා දෝමනස දුරු කරගන්න තමයි සතර සතිපට්ඨානිය වරන්න තියෙන්නේ. එතන පටන් වරන දහම් භාවනායි පහතාව. භාවනායි පහ කරන්නේ වතින් එතන ඉඳලා. අන්න වැඩිමර ඉස්සර තේරුම් ගන්න හරිය තමයි අර මුලින් කිව්ව දර්ශනීය පහතාව කියන කොටස. දර්ශනීය පහ කරන කොටස. දැන් මේ දර්ශනීය ලබන්නේ මොන ධර්මයෙන්ද? තුවාසූ දහසක් ධර්මස්කන්ධය කියලා අපිට තියෙන්නේ ඕකට මාර්ගය පාදා ගන්න අවස්ථෙන්ට එන්නේ. ඉතින්ට ආවට පස්සේ අපිට ඒකායන මාර්ගයට බහිඳ දින කාටවත් තියෙන්නේ කොමග. ඒකට කියනවා ඒකායන මාර්ගය. කාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කරන යම්මගක් ඇද්ද ඒක ඒකායන මාර්ගය. මේ මාර්ගයට එන්නේ අපි ඉන්න විවිධ ආකාර දෘෂ්ටි වල. ඒ දෘෂ්ටි කපලා ඉන්නවා. එක එකනා එක එක දෘෂ්ටි වල ඉන්නවා. ඒ දෘෂ්ටියෙන් එයායි බිඳහැරගන්න ඒකට දහම්මගක් දුන්නා. ඒ දහම්මග තුලින් තමන් යන ඒ දෘෂ්ටිය වැරදි කියලා තේරුම් අරගෙන ඒකෙන් යම් බිදෙනවා. 84000ක් දෘෂ්ටියල මේ ලෝක සත්‍යය ගැවතේ. එක එකනා එක එක දෘෂ්ටියේ ඉන්න අපිට පේන්නේ නැති වුණා. ඇති සියුම්. නෝ බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටිය දැනගෙන ඒකට ගැළපෙන ඒක බිදෙන්න අවශ්‍යකම් මුලින් දේශනා කරනවා. මෙන්න මේකෙන් එයා දෘෂ්ටිය බිඳගත්තට පස්සේ එයාට එනවා ඇත්ත වශයෙන්ම මට තේරෙනවා දැන් මං හිතපු දෘෂ්ටිය වැරදි. ඒ මගේ කෙලෙස් සංසිඳවන්න කෙලෙස් දුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මට ඔප්පු වුණා මේ දේශනාවෙන් ඉරන් දැනගන්න. අන්න ඒ වෙලාවට එයාට අවශ්‍යතාවයක් එනවා. ඉතින් ඒක නෙමෙයි නා මග. කෝකද මග? අන්න අවස්ථෙන්ද ආවා. අන්න ඒකායන මාර්ගය කියලා දෙන්නෙන් ආවේ දෙන්නේ. අන්න එතෙන්දී රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත ඕනෑන යදනීච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන එක දේශනා කරනවා. අන්න අටක් කරලා තියෙන පද. අකුරු අටයි පද තුනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න ධර්මයේ දේශනා කරන තැන නිවන් දකින්න ධර්ම. එතෙන්ට ආපු කෙනාට දැන් අපේ ඉන්නට එතෙන්ට එන්න අමුතුය හොයන්න ඕනේ නැහැ. දැන් පරිශීන කර කර ඉන්නේ. නිවන් දකින්න ඒවා එකක්වත් නැහැ. අපිට නිවන් දකින්න එකක් හොයාගන්න ඕනේ. එහෙනම් දැකිනේ ඕන තැන දැවිලා නින්නේ. දැන් නිවන් දකින්න එක හොයාගන්න මොකද්ද? යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියලා විග්‍රහ කරගත්තාම නිවන් දකින්න. ඔය පොඩ්ඩයි තියෙන්නේ. එන බුදුරන් වහන්සේ ළඟදී දැන් නිවන් දකින්න බණක් අහලා ගියාට පස්සේ අවුරුදු ගානක් බණ ඇහුවේ නේ. පැය දෙක ජීවිතේට බණ අහලා. බුද්ධ ධර්මයේ කියන්නේ මොකද්ද කියලාවත් දැන නැති කෙනෙක් තමයි බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලේ ඉස්සෙල්ලාම ඇවිල්ලා බණ පදයක් ඇහුවේ. බණ පදය අහලා නැගිටිනකොට සෝවාන් ගියා. එන දැන් මෙතෙන්දී අපිට හොඳටම පේනවා. නිවන් දකින්න අහන්න තියෙන බණ බොහොම පොඩ්ඩයි. ඒ ටික වැහිලා. ඒ ටික හැඟවිලා. ඒ නිසා අපිට නිවන් දකින්න බැහැ. සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා නිවන් දකින්න බණ හුඟක් අහන්න ඕන. ගොඩාක් දැනගන්නවා නිවන් දකින්න කියලා. උන්නා දාසි වාගේ හුඟක් අහලා ගොඩාක් දැනෙන මේ නිවන් දකින්න. දැන් මෙන්න මේකෙන් අපි තේරුම් ගන්නවා නිවන් දකින්න අවශ්‍ය කරන්නේ ඔන්න ඔය අකුරු 8යි පද 3යි හරියට තෝරගන්න. ඔතනයි තියෙන්නේ. සීලෙන් තොරව සමාධියක් නැහැ, සමාධියෙන් තොරව ප්‍රඥාවක් නැහැ. මේකත් ධර්මානුකූලයි. හැබැයි එහෙනම් සීලය කියන්නේ වත කියලා හිතාගත්තොත් වැරදි. ඒතරයි ප්‍රශ්න. පංච නීවරණ සහිත වෙනවා නම් දස අකුසලයට කියන තව නමක් තමයි පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, සීනමිද්ධ, උද්ධච්ච, කුක්ෂච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ යම් තැනකද දස අකුසලේ කෝක හරියද? ඒක ප්‍රාණඝාත චේතනාවක් තියෙන්න ඕනේ. එක අදත්තාදාන චේතනාවක්, එක කාම මිත්‍යාචාර චේතනාවක් නැగిලා තියෙන්න ඕනේ. එක මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්පප්පලාප චේතනා නැගින්න ඕනේ. එක ලෝභ, ද්වේෂ, මොහ චේතනා නැගින්න ඕනේ. මේ හිතෙන්, කයෙන්, වචනෙන් යම් අකුසලයකට චේතනාවක් පහළ වෙවි ඉන්නේ යම් මොහොතක් ඇත්නම්. ඒ මොහොත තුළ අපි ඉන්නේ පංච නීවරණ තුළ. එහෙනම් දස අකුසල් තුළ. එහෙනම් මේ දස අකුසලයෙන් වෙන් වෙච්ච වෙලාවක අහන බණ තමයි තේරෙන්නේ පංච නීවරණ දුරු වෙච්ච වෙලාව කියන බණ තමයි වැටහෙන්නේ. පංච නීවරණ සහිතව පණ ඇහුවර තේරෙන්නේ. කවිදෙන් කියනවා දස අකුසල චේතනාවකින් යුක්තව ඉඳගෙන පණ ඇහුවර තේරෙන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් පහන් හිතින් ධර්මාභෝධිය ලබා ගන්න බලාපොරොත්තු වීම පණ අහන ඉඳගත් වෙලාවේ. ඔහුට එකක්වත් තියනවාද කියලා. එහෙනම් ප්‍රාණඝාත වත සමාදන් වෙලා නැති කෙනෙක් මමද කොහොම හරි මේ නිවන් දකින්න බණ අහන උරා ගන්න ඕන එක බෝනකමකින් විශාල අවශ්‍යතාවයකින් ගෞරවයෙන් ඒ බණපදයක් අහන්න ඉඳගෙන ඉන්න චිත්ත ප්‍රසාදයෙන් ඉන්න වෙලාවට ඕව ළඟ ওই දස අකුසල චේතනාවම නේ. එහෙනම් ඔහු පංච නීවරණයෙන් ඉවත් වෙලා ඉන්න තදංග ප්‍රහාණය කරලා ඉන්න වෙලාව. තත් අංගේවත් ඒ මොහොතේදී ඔහුට පංච නීවරණ දුර වෙනවා. එහෙනම් පංච නීවරණයෙන් තොර වූ චිත්ත ස්වභාවයක් අන්නේ වෙලාවේ තියෙනවා. මෙන්න සමතේට පත් වෙච්ච චිත්තං. තදංග සමතේ. ඔය තියෙන. මෙන්න මේ තදංග සමතේන් යුත් වෙලාවේ තමයි දැන් මේ බණහලෙ ඉන්නේ. මෙන්න දැන් සමතේ තියෙනවා. දැන් සමතයයි ධානයයි දෙකත් පටලවාගෙන. ධාන වලට සමත කියනවා කියන්නේ. නීවරණ සමතියටපත් කරන හේන්නේ සමත කියන්නේ. එහෙනම් දැන් මේ නීවරණයට සමතියටපත් වෙලා තියෙන විලන්න නම් මේ තදංග සමතේ. විස්කම්බන සමතේ වෙලා තියෙන ධාන ලාභින්. සමුච්ඡේද සමතේ වෙලා තියෙන මාර්ගඵල ලාභින්. එහෙනම් අද මේ ඉන්නේ තදංග සමතෙන් යුත් වෙන්නේ. ඊට කොහොම හරි වුණේ සමතේ. විදර්ශනාව. දැන් විදර්ශනාව නගා ගන්න සුදුසු වෙලාව සමතේ තියෙනවා. දැන් විදර්ශනාව නගා ගන්නකොට ලෝකේ යථාර්ථයේ විශේෂයෙන් දකින්න ඕනේ. අපි දකින්නේ වෙන ක්‍රමයකට. ඒ දකින්න ක්‍රමයේ මූල ක්‍රමය. අවිද්‍යා සහගත ක්‍රමය. අපි විද්‍යා සහගත ක්‍රමයෙන් දකින්නේ සුදුසු වෙලාවක් දැන් ආවේ. දැන් අවිද්‍යාව තියෙන්නේ කොතනද? නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියෙන් නිකන් අවිද්‍යාව. විද්‍යාපත්ත තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන දේ විද්‍යාපත්ත. අනේ විද්‍යාපත්‍යර දැන් එන්න තියෙනවා විදර්ශනීය කරන්න උදේ. නේ විදර්ශනීයට අවශ්‍ය වෙන අනිත්‍ය දුක්ඛ අනත්ත තේරුම් ගැනීම ඉස්සෙල්ලා. අනේ යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියවක තෝරගන්න. දැන් අද වහලා තියෙන පළවෙනි ධර්ම. නිවන් මඟ වහලා කියන උතන. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. අද තෝරන්නේ මොනිද මත්ද? හැමතැනම තෝරන්නේ මොනි? යමක් අනිත්‍ය නම් ඒක දුකයි, යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. කොහොමද තෝරන්නේ? දැන් පොඩ්ඩක් අපි හිතලා බලුවත් අර යෝනිසෝ මනසිකාරී අවශ්‍යයෙන් සෝවන් වෙන නුවණින් මෙනෙහි කරන්නේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක අපි කිව්ව හැටියට පිළි අරගෙන තවත් ඉන්නවා මිස. අපි පොඩ්ඩක් කල්පනා කරලා නුවණින් යෝනිසෝ මනසිකාරීගේ නුවණින් මෙනෙහි කරලා බලුවද ඒක ඇත්තද කියන ඒ කියන කතාව. යදානිච්ඡන් තන්දුක්ඛන් කියන පාලි පෙළ දහම. පෙළ දහම එහෙම වැරදි නෑ. තර සම්පූර්ණේ හරි. නමුත් සිංහල තේරුම පෙළ දහමද? නෑ, ඒක ආචාර්යවාදය. ආචාර්යවරු පාලි දැනගත් ආචාර්යවරු පදේට අර්ථය දුන්නා. ඒගොල්ලන්ට වැරදි හැටියට කිව්වා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන. යදානිච්ඡන් තන්දුක්ඛන් කියන එකද පාලි සිංහල පාලි දැනගත් ආචාර්යවරයා මේකේ අර්ථය මෙන්න මේකයි කියලා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියලා දුන්නා. අපි අද අපි ඉගෙන ගන්න සිංහල බණට තියෙන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා අහපු එක. ඉතින් අපි ඔක ඇත්තද කියලා පොඩ්ඩක් පරීක්ෂණ කරලා බලවනම් අන්න හරි. දැන් යමක් කිව්වහම මේ ලෝකයේ පවතින කිසි දෙයක් ඉතුරු අත්හැරිච්ච එකක් තියෙනවද? ඔක්කොම අහුවිලානේ යමක් කියන්නේ. හොඳයි, මේ ලෝකේ පිළිලා තියෙන්නේ මුළු පංචස්කන්ධයේම දුක්ඛස්කන්ධය කියලා බුදුරණන් අතින් දේශනා කරන්නේ. මේ ලෝකේ දුකෙන් පිළිලා තියෙන්නේ. දුක්ඛෝ ලෝකේ පතිතිලා. ලෝකේ දුකේ පිළිලා තියෙන්නේ. එහෙනම් මේ පංචස්කන්ධයටයි දිගේ බැලුවා යමක් කියන දේ හැමදේම බැලුවා. දුකෙන් පිරිච්ච සියල්ලමත් යමක් කියන එකේ තියෙන විශාල වශයෙන් මේ ලෝකේ පැවැත්මේ තියෙන ඔක්කොම දුකෙන් පිරිලා. අපි දන්නේ නැහැ ඒක හිම බව. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. කොහොමද තෝරන්නේ? අපි හිතමු කාංශභාගයයි කිම කේද? යමක් ඉඳයි ඉති නැහැ. පිළිකාවතයි දිනේ. අනිත්‍යය කියන්නේ ස්ථිර නැහැ කියලා ගත්තොත්. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඒ කියන්නේ අංශභාගයේ පිළිකාව ස්ථිර නම් සැපද? ස්ථිර නැත්නම් දුකද? අංශභාගය හැදුනා පිළිකාව හැදුනා. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියන්නේ. අංශභාගයේ පිළිකාව ඉතිරි නැහැ කියන්නේ ඒක පවතින. ඉතිරි නැහැ හොඳ කරන්න බෑ. ඒතර ඉතිරි නැත්නම් ඉතිරි නම් එහෙම හොඳ කරන්න බෑ. ඉතිරි නැත්නම් හොඳ කරගත්ත හැයි වේතා බීලා හරි පුළුවන් කොහොම හරි. ඉතින් යමක් ඉතිරි නැත්නම් ඒක දුක කියන්නේ ඉතිරි නම් සැපයි නේ. ඒක අනිපැත්ත. යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි. යමක් ඉතිරි නම් සැපයි. වියෙක්තියක අංශභාගයේ පිළිකාව ස්ථිර නැත්නම් දුක. ස්ථිර නැත්නම් අංශභාගයේ පිළිකාව එහෙම වුණා. මේ ස්ථිර නැත්නම් හොඳ කරගන්න පුළුවන්. ස්ථිර නම් අංශභාගය හොඳ කරගන්න බෑ. පිළිකාව හොඳ කරගන්න බෑ. ස්ථිර ස්ථිර. එහෙනම් ස්ථිර නම් සැපද? ඒ කියන්නේ පිළිකාව අංශභාගය හොඳ කරගන්න බැරි නම් සැපද? හොඳ කරගන්න පුළුවන් නම් ඒක දුකද? එහෙනම් කෝ යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි කියන කැත්තේ. මේ සංසාර ගමනක් තියෙනවා. අනාථ සසර ගමන. කොහේ උපදින්න වෙයිද දන්නේ. යන ගමන කොහේ යන්න වෙයිද දන්නේ. වැඩි හරියක් යන්නේ සතර අපාය. කලාතුරකින් මිනිසත් බවක් ලබනවා. ලබාගෙන ගියා බොහොම මාරියෙන් බේරිලා වුණේ ඒක යන්නේ. එතකොට අපිට බැරිලා හරි මේ සංසාර ගමන මේ දුක්ඛිත සංසාර ගමන ඉතිරි නැත්නම් ඒකත් දුකයි. අපි නිවන් අවබෝධයෙන් සතර දුක නිමා ගන්න. ඒ දුක ස්ථිර නැත්නම් නේද? යම් තැනක දුක කියන දේ ස්ථිර නැහැ. දුක් මාර්ගයේ ස්ථිර නැහැ. අපිට පුළුවන් ද මිදෙන්න? දුකෙන් මිදෙන්න පුළුවන්. ස්ථිර නැත්නම් නේද අපි දුකෙන් මිදෙන්නේ? එහෙනම් ස්ථිර නේ දුක කියන එක ස්ථිර නැති නිසාම නේද අපි දුකෙන් මිදෙන්නේ? ඒක දුකද? ඒක නේද සැප? යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියන එක මොන ධර්මයේද ගැලපෙන්නේ? ධර්මයේ ගැලපෙනවා. කොන ධර්මයේ බහ බැලුවා. ගැලපිලා නැහැ. ඉතින් එහෙමනම් කවුදුරට අපි මේ වචනේ දරාගෙන හිටියොත් මේක ඇත්ත කියලා. විනීත බහ බලගොහම දරා හින්න එකක් තියෙනවා. දරන්න ගැලපෙනවා. විනීත සැස දෙන්නේ නැහැ. ධර්මයේ බහ බලන්නේ විනීත සසඳා බලන්නේ. ධර්මයේ වහයිටින් නැත්නම් විනයේ සැසඳෙන්නේ නැත්නම් බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා අයින් කරන්න. බුදුරණාහි දේශනා හතර මහා ප්‍රදේශය සූත්‍රවල දේශනා කරන පැහැදිලි. එන්නේ අපි ධර්මයට බහ බැලුවා විනීත බහ බැලුවා. යමක් ඉස්තිරි නැත්නම් ඒක දුකයි කියන වචනේ. බහ බලපුවා බහ හිටින්නේ. එන පේනවා බහ හිටින්නේ නැත්නම් ඒක දෘෂ්ටියෙන් බැලුවොත් මිත්‍යා දෘෂ්ටිය. එන මිත්‍යා දෘෂ්ටියේ දරා හින්ද වටිනවද? විනීත හික්මා ගන්න වටිනවද? හික්මින වගක් නෙමෙයි නම් ගත්තොත් මොකද වෙන්නේ? හික්මින විදිහන්නේ. මොකද? මිත්‍යා දෘෂ්ටියකින් කොහොමද හික්මින්නේ? මිත්‍යා සමාධිය කියනවා මිස සම්මා සමාධිය කියනවා. සම්මා දිට්ඨිය කියන සම්මා සමාධියක් තියෙනවා. සම්මා සමාධිය සම්මා ඥාන සම්මා විමුක්ති ලබා නිවන් දකින්න. සම්මා ඥාන සමාධි ලබන්නේ සම්මා දිට්ඨියෙන් ආරම්භ කරන්න ඕනේ. සම්මා දිට්ඨියක් ඇති දෙනයි සම්මා සංකල්පනාවක් ඉන්නේ. එතනයි සම්මා වාචා සම්මා කම්මන්ත ඉන්නේ එතනයි. සම්මා ආජීවය හැදින්න ඉතින වායාම සති සමාධිය හැදින්න ඉතින. සම්මා දිට්ඨිය නැත්නම් ඊ මෙහා එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකක්වත් වරන්ද බැහැ. වැඩිින්ද විදිහක්. එන මුලදීම අපි සම්මා දිට්ඨියට පත් කරන තියෙන කෑවෝ. ඔහොම ওই විදිහට වැරදි අදහසක් ගත්තොත් අපිට පුළුවන් දෙයින් හරි නිවන ගැන කතා කරන්න. දැන් නිවන ගැන කතා කරන්න දෘෂ්ටිය පිළිසිදු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. නැ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් යදානීච්ඡන් තන්දුක්ඛන් කියන වචනේ නියමාර්ථය ගන්න ඕනේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා අර්ථය සිංහලට තෝරන්න ගියාට පස්සේ අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? යථාර්ථයෙන් පිටපයින් සිද්ධ වුණා. දැන් අපිට එන්නේ විදිහක් නැහැ. සම්මා දිට්ඨිය. යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි කියන දෘෂ්ටියක අපි පිටලා ඉන්නේ. ඔව් නේද? යදානීච්ඡන් තන්දුක්ඛන් යමක් අනිත්‍යද? ඒක දුකයි. දැන් ඒ නිසා යමක් නිසා යමක් වෙනවා කිව්ව දෙකක් නේද? ඔ අනිත්‍ය ලක්ෂණය තියෙනවා. දැන් මෙහෙම දැන් හිතන්න මෙහෙම. දුක්ඛ ලක්ෂණය වැටෙන හිතට අනිත්‍ය ලක්ෂණය තියෙන්නේ මොකේද? ද්‍රව්‍යවල නේද? යම් ද්‍රව්‍ය වස්තුවක් හෝ බාහිර දෙයක් තියෙනවා නම් ඒ යමක් කිව්ව යමක නේද අනිත්‍ය ලක්ෂණය? ඒ හිත කියන්නේ යමක් කියන්නේ. යමක් කියන්නේ හිතයි තයි නාම ධර්මයි තයි. නාම ධර්ම හෝ රූප ධර්ම යන යමක් වේද? ඒවේ අනිත්‍ය ස්වභාවය. ඉදිරි අනි යමක් අනිත්‍ය නම් ඒක අල්ලන්න ගියහම නේද දුක වෙන්නේ? තේරෙනව නේද? එහෙනම් ඒ දුක්ඛ ස්වභාවය තියෙන අල්ලන්න යන මානසිකත්වයේ තුලනේ. එහෙනම් ඒක දුරු කරගන්න පුළුවන්. අන්න ගන්නවා. ඔව් අනිත්‍ය කියන නිත්‍ය කියලා ගත්තාම අපි ඒකෙදි දුක්ඛ සංඥාවක් අපිට තියෙන මානසිකත්වයේ තුල. ගොඩ නැගෙන එක. එහෙනම් දුක්ඛය කියන්නේ අපි ගොඩ නගා ගන්න එක. ද්‍රව්‍ය වස්තුවේ තියෙන එකක් නෙමෙයි. ද්‍රව්‍ය වස්තුව වටිනා වගේ අල්ලගත්තු දෘෂ්ටිය නිසායි අපිට දුකේට වාදින වෙන්න වෙන්නේ. වැටහෙනවද මාසේ? එන අනිත්‍ය ලක්ෂණේ තියෙන ද්‍රව්‍ය වස්තුව මොනවා හරි සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තුවයි ඇයිති නාම ධර්ම රූප ධර්මයේ යමක් ඇත්නම්. ඒ වතුරනේ තියෙන්නේ.
ලෝකේ පළවෙනි වශයෙන්ම තියෙන්නේ අනිත්‍ය ස්වභාවය.
ඔව්.
අනිත්‍ය ස්වභාවය පසු වුණාට දෙයක්
තමයි දුක ස්වභාවය. ඒක හරි. ඒතර අනිත්‍ය ස්වභාවය කියලා හිතන් අපි ගන්නකොට ස්ථිර නැති ස්වභාවය කියලා ගත්තොත්. තේරුණාද? අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියන ස්වභාවය ගත්තොත් ස්ථිර නැති නිසාම දුක්ඛ ස්වභාවය ගොඩනැගෙනවා කියන එකයි මෙහා. දැන් දුකට හේතු වෙන දේවල් ස්ථිර නැති නිසා ඒක අපි දන්නවා. ඒකත් ස්ථිර නැහැ. ඒ දුකට හේතු වෙන දේවල් ස්ථිර නැත්නම් ඒ නිසාත් අපිට දුක ගොඩනැගෙනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් ඒතර අපි ඉතින් එකක් වෙනවා. කොටසක් තියෙනවා. කොටසක් ගත්තාම ප්‍රියමනාප ප්‍රියමధుර යමක් ඇතනම් ඒක වෙනස් වෙනොත් අපිට දුක එනවා. අප්‍රියමధుර යමක් ඇතනම් ඒක වෙනස් වෙන දුක ඉන්නේ නැන්නේ. තේරුණා නේද? අන්න ඒක දුක ඉන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන එක කොටසයි තියෙන්නේ අනිත්‍ය නිසා දුකයි කියලා ගත්තොත්. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දෙන යමක් ඉස්සිර නැති නිසා ගෙවිල යනවනම් අපිට ඒක සැප වෙන්නේ නැහැ. අප්‍රියමధుර දෙයක් ගෙවිල යනවනම් අපිට සපක් දැනෙන. තේරුණනේ? එහෙනම් මේකෙදි මේ ලෝක යන් ලෝකයේ පිය රූපං සාතරුව බුදුරන් වහන්සේ දේශනා කරා මේ සියල්ල දුකයි කියලා ගන්න එපා.
රූපං
සාතරුව. ඔව්. ප්‍රිය ස්වභාවය තියෙන මధుර ස්වභාවය තියෙන. අයිත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මේ තෘෂ්ණාව එතනයි උපදින්නේ එතනයි පවතින්නේ. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දුක සමුදය. දුකට හේතුව. සියල්ල දුකෙන් පිරලා නෙමෙයි. ලෝකේ යම් දුක්ඛයක් ඇද්ද මේ දුකට හේතුවක් තියෙනවා. දුක්ඛ හේතුව දුක නෙමෙයි. දුකට හේතුව ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය. ඉතින් බුදුරණන් වහන්සේ කියන යමක් මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය ඇලෙනවද? මේක ආදීනියක් නැත්නම් ලෝක සත්‍යය මිදෙනවද? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති නිසාමයි ලෝක සත්‍යය මේ ලෝකෙට ඇලෙන්නේ. ඉතින් ඒක දුක නෙමෙයි. ඒක ඒ ඇලෙන්නේ ගියාට පස්සේ ඇලුනේ මොකේද? අන්නේ ඒ ස්වභාවී යමක් ඇත්නම් අනිත්‍ය ස්වභාවී අන්නේ ඒකේ තියෙනවා. අනිත්‍ය ස්වභාවය හරි තේරුම් ගත්තා නම් එතෙන්දි දැක ගන්නවා. ඒකයි ඒ දුකට හේතුව කියේ. නෑ අනිත් ඔතන අනියතං කියන වචනේ අර්ථය අනිත්‍ය කියන වචනේට දීලා තියෙනවා. ජීවිතං අනියතං මරණං අනියතං ජීවිතේ ස්ථිර නෑ මරණේ ස්ථිරයි. මෙන්න පාලි වචනේ තියෙනවා ඔය අපි අද ස්ථිර නෑ කියලා දෙන අපි අනිත්‍ය කියන වචනේ මේ ස්ථිර නැහැ කියලා දෙන වචනේ. තේරුණාද? ඒකේ වචනේ අනියත. ඔතන තියෙන අනිත්‍ය අනිච්ච කියන්නේ ඉච්ච කියන්නේ කැමැත්ත. අනිච්ච කියන්නේ කැමැත්තට නෑ. මෙන්න හේතුව. යමක් කැමැතිදී නැද්ද? ඒක දුකයි. දැන් කල්පනා කරමු. අපිට දුකක් එනවා. කැමැතිද? නෑ. ඉන්නේ නැද්ද? එනවනේ. දුකට කැමති නෑ. නම් දුක එනවා. යමක් වෙනසිනවට කැමති නෑ. අපිට කැමැතිද? නම් වෙනසින්නේ නැද්ද? වෙනසිනවා. ආන් ඉතින් අපි අද ඉච්ඡසී තියනවාද? අන්න අනිච්ච අනිච්චාගෙන ඉච්ඡසී නැ කැමැති සී නැ. අපිට සැපක් වෙනවා. පවතිනවාද? ගිවිල යනවා. කැමැති දෙයකට? කැමැති නැ. නමුත් වෙන්නේ නැද්ද? ගිවිනවා. එහෙනම් දුක යන යමක් ඇද්ද සැප යන යමක් ඇද්ද කැමැති සී නැ. මෙන්න අනිච්ච. ඉච්ඡසී නැ. එහෙනම් මේ ලෝකේ ප්‍රිය රූපයක් මధుර රූපයක් අතර දුකේ හේතුවක් තියෙනවා. හේතුවින්දී ප්‍රියයි මනාපයි. ඒ කැමති තියෙන්නේ. අනිච්ච කියන්නේ කැමැත්ත. ඒතර අනිච්ච කියන්නේ කැමැත්ත නෑ. එහෙනම් දුක එනවා කැමති නෑ. නමුත් එනවා. පැවැත්මක් හැබැයි නම් කැමති නැති දුක එනවා කැමති සැප යනවා. ඕක නේද වෙන්නේ? මෙන්න ධර්මතාවය. කැමැති නැති දුක අපි කරා එනවා. කැමැති සැප අපේ යනවා. මෙන්න මේ නිසා කියනවා හැම දෙයක්ම ඉච්ඡසී නෑ. යමක් අනිච්චද කියන්නේ ඕක. යමක් කැමැති සී නැද්ද? ඒකයි දුක. එහෙනම් අනිහාගේ අනිත් එක කිව්ව තේරෙන්නේ නේද? යම් පිච්ඡං න ලබති සම්පි දුකං කිව්වොත් ඔන්න අනිච්ච කිව්ව උතනයි තියෙන්නේ. ඒක තමයි විග්‍රහ කරලා තියෙන්නේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියේ. දැන් ඒ වෙනුවට අද මොකද්ද ගන්න? අන්න වරද්දාගත්තද? අපි දැනගන්න ඕනේ යමක් ඉච්ඡසේ ලබන්න බැයි නම් අන්න ඒකයි දුක. ඒක තමයි අනිච්ච කිව්වේ. අනිච්ච නම් දුකයි කිව්ව ඔන්න ඕකට. ඉතින් අපි යමක් කැමති වෙනවා නම් ඇයි කැමති වෙන්නේ? මේ ලෝකේ හරයක් තියෙනවා කියලා අපි මුලාවක් තියෙනවා. වැදගැම්මක් තියෙන ලෝකයක් අපි හිතීමක් තියෙනවා. මින් අවිද්‍යාව. ඔය අවිද්‍යාව නිසාම අපිට මේ ලෝකේ කැමැත්තෙන් පවත්වන බලාපොරොත්තුවක් එනවා. ඊ අවිද්‍යාව තියෙන තාක් කල් අපිට කැමැත්ත අයින් කරගන්න බැහැ. කැමැත තියෙන්නේ මොකද්ද? හොඳින් ඉන්න. මට ඕන හැටියට පවත්ව ගන්න. කැමැත්තෙන් පවත්ව ගන්න දෙයක් එතන නැත. විදියක් තියෙනවද? ලෝක ධර්මතාවයක් තියෙනවා. කොච්චර අකමැති දුක, කොච්චර කරදර අපි අනිශ්චාරමුණ අපි කැමති නැති ඒවා අපිට එනවා. ඒක වලක් ගන්න බැහැ. අපි කොච්චර කැමති වුණත් අපි බලාපොරොත්තු වෙන සැප යනවා. ඒක වලක් ගන්න බෑ. මෙන්න ධර්මයේ. ওই ධර්මයේ තෝරලා දෙන එක තමයි කිව්වේ ධර්ම අවබෝධයක් ලබනවා කියේ. ඔන්න ධර්ම අවබෝධය ඉන්නේ ওই පොඩ්ඩේ. ඕකෙන් අහක වෙච්ච ලෝකයක් නෙමෙයි මුළු ලෝකෙම දැනගත්තා. මේක කොතන මොනවා හොයලා බැලුවත් අන්තිමට බලපුවාම තියෙන්නේ මොකද්ද? අකමැති වන්නා වූ දුක එනවා. කැමති සැප යනවා. එහෙම එකක්ම මේ ලෝකේ අපි අල්ලනවා මිසක් මම මගේ කියේ. ඕකෙන් තුර එකක් ලෝකේ අල්ලන්නද? ඔන්න ඕක ඇත්තද බොරුද කියලා නම් පොඩ්ඩක් හිතලා බලන්න යෝනිසෝමනසිකාරය. හිතලා බලන්න අපිට තීරණ එකක් එනවා. හරව සම්පූර්ණ මේ කතාව ඇත. එහෙනම් බුද්ධ දේශනාව නෝකයි. ඕක අයින් කරන්න ක්‍රමයක් නැහැ. වෙනස් කරන්න බෑ කාටවත්. අපි අකමැති දේවල් එනවා කැමති දේවල් යනවා. තවත් අඬ වෙයි. එන කැමති තියෙන්නේ. අන්න සිද්ධ වෙන්නේ දැන්. ඉතින් ඔතන හිතේ වෙන්නේ හේතුව මොකද? අපි කැමැති වෙන්නේ ඕක දන්නවනම් ධර්මතාවයේ ඕක බව. ඔහොම ධර්මතාවයක් ඇති දෙයක් අපි කැමතිය පවත්තන්න අපි කැමති වෙනවාද යත් දැකරවා. ඉවරයි නේද එතන? අන්න ඒ ආත්ම දෘෂ්ටිය නිසා තමයි අපි කැමතිය පවත්තන්න හදන්නේ. ආත්ම දෘෂ්ටියක් අපිට තියෙන නිසා තමයි. බැරි එකක් කරන්න හදන්නේ. අපි හිතා ඉන්නවා. කැමතිසේ පවත්තන්න බැරිද කැමතිසේ පවත්තන්න. මම පවතින මගේ ඒවා පවතින කැමති. නෝ කැමතිසේ පවත්තන්න බැරි දෙයක් නේ පවත්තන්න හදන්නේ. ඉතින් මේ ධර්මතාවයේ තේරුම් ගත්තට පස්සේ අපි ආයහැරය දඟලනවාද? මම කැමතිසේ පවත්තන්න කොහොම හරි හදන්න ඕන කියලා දෘෂ්ටියක් තියෙනවා කි. මගේ කියලා ගන්න දෙයක් කැමතිසේ පවත්තන්න පුළුවන් කියන දෘෂ්ටියක් තියෙනවා දැන් ඉතුරු වෙනවා. ඔන්න ධර්මයේ දැක්ක දාට යථාර්ථයේ දැක්ක. බුද්ධ දැක්කා. අන්න අවබෝධය. සත්‍ය අවබෝධය තියෙන උතනයි. ලොකු දෙයක් නෙමෙයි. ඉතින් අපි දකින්න කැමැතිසේ පවත්තන්න බැහැ. ඔය පුදු තෝරා ගන්න ඕනේ. ඇයි බෑ කියන්නේ? අපි දැන් අපිට අප්‍රමාණ සංසාරي දැක්කේ නැහැ නේද? තා අපිට දිවස තිබුණේ නැහැ දකින්න. පෙරවිසු කල්පිලා අපි දැක්කේ නැහැ. නෝ තිබුණා නා. අපි හිතමු. තිබුණා නම් ඔය අතරතුර කැමැතිසේ පවත්ත ගන්න පුළුවන් තැනක් අපිට කවදා හරි හම්බෙලා දෙනවා අපි එතන නේද? ඒක පවත්තවත් ඉන්නවනේ. එහෙනම් එහෙම එකක් නේ අනන්ත සංසාරය තිබුණා නම් දෙවියෙක් කියලා, මිනිසෙක් කියලා, බ්‍රාහ්මණයෙක් කියලා කොහේ හරි උපන්නා නම් හිටියා නම් අද්දවක් ලබාගෙන හිටියා නම් අපිට කැමැතිසේ පවත් ගන්න පුළුවන් මම මේ හම්බෙලා තිබුණා නම් ඔය පොතන ගහරි. අපි ඒක කලාගෙන ඉනවා. එහෙනම් මෙච්චර කාලයකට මේ සංසාර ගමනේ කැමැතිසේ පවත් ගන්න ඉච්ඡ වස්තුවක් හම්බෙලා නැහැ. එහෙනම් ඒ කාලේ මගේ කිරියම හදාගත්තා නම් එළිය ඉන්නවනේ. ඒත් නැන්නේ ඉතින් කොයි වස්තුවක්? ඔව් අන්න ඒකනේ ධර්මතාවය ඒකනේ. ධර්මතාවය ඒක. අපි බලාපොරොත්තුනේ ධර්මතාවයට පහර ගහලා ධර්මතාවයට වෙනස් දියා ගොඩනගා ගන්න. නම් ධර්මතාවය ජයගත්තද අපි? මෙච්චර කාලයක් අනන්ත සංසාරී කිසිම සත්වයෙකු ජය ගන්න හම්බුනේ නැති එක. මොකද හේතුව? ඒක තමයි ධර්මතාවය තියෙන නියමයක්. ඒ නියාම ධර්මතාවයේ ජය ගන්න බෑ. අන් නියාම ධර්මතාවය මොකද්ද? අනිත්‍ය ධර්මතාවය. අනිත්‍ය එක නෙමෙයි. අනිත්‍ය ධර්මතාවය. අන්න අනිත්‍ය කියන වචෙන්ට අනිත්‍යයි කියලා ගත්තා. දෙක. අන්න තෝරා ගන්න ඕනේ. අනිත්‍ය තෝරා ගත දාට ධර්මයේ තෝරා ගත්තා. ධර්මයේ දැක්කා. ඉච්ඡසේ නේ. ඔය ටික පොඩ්ඩක් අපි හිතන්න පටන් ගත්තා නේද? ඉතින් මට මං අකමැති දෙයක් සිද්ධ වෙනකොට ඒකනේ නන ධර්මතාවය. මම කැමති වුණාද හරියන්නේ? මේක මෙසේ තිබිය යුතුයි කියලා හරියාය? එහෙම එකක් තියෙනවද? නවත්තන්න බෑනේ. ඒ වගේ දෙයක් අපි දකින්නවා. ඒ දැක්කට පස්සේ දැන් අපිට ආයතනයක් අපි දන්නවනම් මොනම හේතුවකින්වත්, කවර ආකාරයෙන්වත්, කුමන පුද්ගලයෙකුටවත් මේ කැමැති දේ නොපවතින ධර්ම ස්වභාවය විනාශ කරන්න බෑ කියලා අපි තේරුම් ගත්තා නම් ධර්මානුකූලව යථාර්ථී. දැන් අපි කාටවත් නැමිනවද කාටවත් කියනවද? අනේ මේක මෙතේ හදලා දෙන්න කියන්නේ. ඒ කියන පුද්ගලයාගේ තියෙන එකක් කැමති නෑ. කාට කියන්නේ? අන්නේ දරවි නිගමනයක් කරනවා. මේ ලෝකයේ තුල දෙවියෝ හිටියත්, බ්‍රාහ්මණයෝ හිටියත්, මිනිස්සුයෝ හිටියත්, සක්විති රජවරු ඉලා හිටියත්, මොන ජාතියේ විද්‍යාඥයෝ හිටියත්, මොන පඬිතුයෝ හිටියත්, කවුරු හිටියත් කාටවත් කැමතිසේ පවත්තන්න කිසිම දෙයක් ඉන්දියක් නෑ පැවැත්ම තුල. එහෙනම් පැවැත්ම තුල කොහොමද බලගම අනාතයි. පැවැත්ම නැල්ලන්න දෙයක් නැහැ. නාතත්වයක් හොයාගෙන දඟලන්නේ මේ අනාතයකනේ. ඔන්න මූල ධර්මයි. දැන් ඕක බොරු කරන්න කිසිම සමතෙන් ලෝකේ නැහැ. අනිත්‍ය. එතන සංඛාරත් අනිත්‍යයි. කැමැති දෙන්නේ. අපි කැමැති යම් තත්වයකට. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නොකැඩී නොබෙදී විනාශ නොවි අපි කැමැතිව පවතිනවා නම් කැමැති. නමුත් එහෙම කැමැතිව පවතින ලෝකයක් ඒ ලෝකේ හැටි. ඔන්න ලෝක ධර්මතාවය. ඔන්න ඕක ඉස්සෙල්ලා දකින්න ඕන. ඔන්න ධර්මයේ දැක්ක කියන්නේ ඕක දැක්කහ.
ඉච්ඡ දාචෝකරේ
අන්න.
ලෝභයත් නින් තමයි.
ඔව්.
ඇලීම තමයි දුකනේ.
ඒ දුකේ හේතුව. අන්න දුකේ හේතුව වෙන්නේ ඒකයි වෙන්නේ. ඇලීම වෙන්නේ මොකද? අපි ඇලුම් කරන්න හේතුවක් තියෙනවා මේ විද්‍යාව දැකේ නැති නිසා. මේක වැහිලා තියෙන්නේ මේ විද්‍යාව. මේකයි විද්‍යාව. කැමැතිසේ නැහැ. නමුත් කැමති නෑ කියන එක පිළිගන්නේ නෑ අපි. අපි කැමැතිය හදන්න කොහොම හරි බලනවා උත්සාහ කරනවා කැමැතිය ගොඩනගා ගන්න හදනවා කැමැතිය ගොඩනගන්න හදන්නේ අපි අන්නේකට කියන අවිද්‍යාව ඔන්නෝයි අවිද්‍යාව නිසා තමයි සංදුක්ඛ ඔන්නෝයි දුකට හේතු වෙන්නේ ඔය දුක ඉන්නේ යන්නේ ඒකේ
අපි කැමැතියේ එකම දේ තමයි චතුරාර්ය සත්‍ය
අවබෝධය ඔන්නේ ඒතර අපි දකි චතුරාර්ය සත්‍ය දකි නොදෙන්නේ දකින මග ඕකනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මේ ධර්මයේ තුලින්
ලෝකයේ තුල පතින්නා දේවල් වලට
ඔව්
කැමැත් ඇති වෙන තාක්කල්
දුක ඒතර කැමැත් ඇති වෙන්නේ අවිද්‍යාව මේක තේරෙන්නේ නැති නිසා ඕක තේරුම් ගන්න නම් මේක යථාර්ථය තෝරා ගන්න ඕනේ අනිත්‍යතාවය තෝරා ගන්න ඕනේ අකමැතිව එනවා කැමැතිව නමුත් එනවා කැමැතිව යනවා කැමැතිව නමුත් යනවා ඕක ධර්මතාවය ওই ධර්මතාවයෙන් පිටපැනිච්ච ලෝකයක් කිසි දෙයක් නැහැ ඕක ජයගත පුද්ගලයේ ලෝකයේ තුල නැහැ ඉඳ විදියකුත් නැහැ මෙච්චර කල් හැදිලත් නැහැ දැන් මෙන්න මේ ධර්මතාවය දැනගත්තාම අපිට එකක් වෙනවා ඕක දකින් නැති තාක්කල් කැමැතිසේ පවත්වන්න පුළුවන් යමක් ගැන අපි දෘෂ්ටියක් ආයෙන මිත්‍යා දෘෂ්ටිය ඔන්නේ මිත්‍යා දෘෂ්ටිය අපිට වද දෙන්න පටන් ගන්නවා කොහොම හරි මේ කැමැතිසේ පවත්වන්න උත්සාහ කරපන් අන්නේ ඒ වෙලාවේදී අපි දඟලනවා කැමැතිසේ පවත්වන්න ඒ කැමැතිසේ පැවැත්වීමට කරන උත්සාහය නිසා අපි වෙහෙස විඳිනවා මිස අපිට පුළුවන්කමක් නැහැ එකෙන් ගොඩ එන්න අපි සංකීර්ණ මේ ගොඩවල් සංකීර්ණ එකතු එකතුව හදා ගන්න ඒවා සංකාර කරන්න අපි දුක් විඳිනවා ඉතින් මේ බැරි එක කරන්න දුක් විඳලා දුක් විඳලා හිටන් හදපුවාම හදන හදන එක කැමැතිේ නැති එක කැමැතිේ පාත් ගන්න හදනවනම් අපි දුක සංකාර දුක් කියන්නේ එතනින්
හදනවා
එතන මොකද වෙන්නේ හදන්නේ මොකද කරන්නේ දුක් විඳිනවා වෙහෙතන නොකැරෙන එකක් හදා ගන්න නෑ නොකැරෙන එකක් නෑ නමුත් අපි මානසිකත්වය ගොඩනගා ගන්න අවිද්‍යාවෙන් අපි කැමැති එකක් හදාගෙන ඉන්නේ කැමැතියක් හදාගෙන පෝෂණය කරගෙන ඉන්නේ
අපේ වර්තමාන මොහොතේ වෙන්න
මතු මොහොතේ පුළුවන් කියලා දෘෂ්ටියක් ගන්න. අනේ දෘෂ්ටියේ මේ නිගමනයේ තමයි මතු බලාපොරොත්තු. අනේ මතු බලාපොරොත්තු නිසා මතු ගමනක් හැදෙනවා. අනේ මතු ගමනට හේතුව. ඔතන තමයි මතු ගමන හදන්නේ. අනේ අවිද්‍යාවේ මතු ගමන හදන්නේ විදිහට මතු බලාපොරොත්තු වකිටික. අනේ සංකාර කරන්නේ දෝකටනේ. එතන විපරිණාම දුක්ඛයත් ඒකට එනවා. දුක දුකියත් ඕකට තියෙන දුක තුනකින් සම්පූර්ණ වෙනවා මොකද වෙහෙත ස්වභාවික වෙහෙත අපි අකමැති වෙහෙත එනවා සංඛාර කරලා දුක් වෙනවා වෙහෙත එනවා ගොඩ නගන්න විපරිණාමික දුක්ඛයක්
එනවා ඒක ස්වභාවය එනකොට බාහිර ප්‍රේතනක්
වෙනවා අනේ ඒකයි ඒතර ඔතනින් වෙන්නේ මොකද දුක්ඛ දුක්ඛේ සංඛාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ කියන දුක් තුනකින් යුක්ත වෙනවා විපරිණාමී කියන එකත් අත සම්පූර්ණ අරගෙන නැහැ මොකද යමක් විවිධාකාරයෙන් පරිණාම වීමදී අපිට දුකක් ඇති වෙනවා. මේ පරිණාම කරන්නේ අපි නෙමෙයි. ඒක ධර්මතාවය.